Sevmeden erdemi, bibidene, bibidunu, sandiyavak, yetevatuni. Pura dina hatak, edine da jivite kateitut samage, hele heppim samage, satutuvim udamyan samage, balapuruttu ituvim kadavim samage. ලොකු දුර ගමනක් එන්නට ඇති පසුගිය සදහම් සැඳෑවේ සිට මේ සදහම් සැඳෑවට ඒ අතර වරින් වර පිටින් විට තැනින් තැන නැවතී ආ ගමන දෙසත් ඉන්න තැන ගැනත් යන්නට තිබෙන ඉතිරි දුර ගැනත් සොයාබැලීමක් පසු විපරමක් ආවර්ජනයක් ප්‍රතිවේක්ෂාවක් කරන්නටත් ඇති හිතවතුනි. ඒ අත්‍යවශ්‍යයි මේ ගමනට කඩාගෙන බිඳගෙන දුවගෙන යනවා වෙනුවට වරින් වර නැවතී ගිමන් නිවන අතරම විමසිලිමත් වීම ආවර්ජනා කිරීම විමසා බැලීම මග නිවැරදි දිශාවට වඩාත් කේන්ද්‍ර කරන්නට උදව් වෙනවා. කෙසේ හෝ හිතවතුනි මේ ජීවිතේ හැමදෑම වසන්තේනේ, හැමදෑම යෞවනත්වයක් නෑ, හැමදෑම මල් පිපෙන පළදරන ඍතුවක් නැහැ, හැමදෑම අපුරුත්තු ඉටුවීම් වෙන්නේ නැහැ. වැඩිය වෙන්නේ ඉටුවීමද කඩවීමද ඒ සාපේක්ෂයි. කෙසේ නමුත් පිබිදීම් මෙන්ම වැටීම් එද වැටීම් බොහොමයි ජීවිතේ. භාවනා කළත් නැතත් භාවනා කළා කියා ජීවිතේ සියලු කටයුතු සිතන පතන ආකාරයෙන්ම ඉටු වෙන්නේ නැහැ. සියලුම් ප්‍රාර්ථනාවන් සිද්ධ කරගන්නට බෑ භාවනා කළා කියලා. නමුත් සාමාන්‍ය හිතක උපදින බිලිඳු ආශාවක් තමයි කිසියම්ම වූ හෝ පැතුමක් හිතක පිළිසිඳ ගත්තද ඒ පැතුම මෝරණව දකීම, විටින් විට විටින් විට බලනව ස්පර්ශ කර ඒ ප්‍රාර්ථනය මොන තරම් දුරට දැන් මෝරලද, කවද්ද මේ ප්‍රාර්ථනය ඉටු වෙන්නේ සඵල වෙන්නේ බිහි වෙන්නේ ඒ පිලිසිඳගත් ප්‍රාර්ථනය. සමහර ප්‍රාර්ථනා විකසිත වෙනවා, සමහර ප්‍රාර්ථනා ජීවිතේ නැමැති හිත නැමැති විලේ මඩ ඇතර කුණු වෙලා යනවා. බොහොම කලාතුරකින් තමයි මඩෙන් එළියට එන්නේ පොහට්ටුවක්. ඒ එළියට එන පොහට්ටුව ලිනුත් බොහොම ටිකයි පිපෙන්නේ. මේ තමයි ඇත්ත. ඉටුවීම් මෙන්ම කඩවීම්. මේ තමයි ජීවිතේ සමබර කරන ලෝකය ජීවිතේ සමබර කරන හැටි. එහෙම නැතිනම් එක්කෝ උමතු වෙයි නැතිනම් වියරු වෙයි. සියලුම් බලාපොරොත්තු හිතේ ඇති වෙන හැම සිතිවිල්ලක්ම ඒ සිතු ආකාරයටම සිද්ධ වෙනවා නම් හරි ලස්සන ස්වර්ගයක් පාරාදීසයක් කියා කෙනෙකුට හිතෙයි. නමුත් කෙනෙකු උමතු වටන්නට ඊට වඩා තවත් පහසු ක්‍රමයක් නැහැ. ඉල්ලන දේ දීම හොඳටම ඇති කෙනෙකු උම්මත්තක තත්ත්වයට පත් කරන්න. බැරි කෙනෙකු බවට පත් කරන්න. ධෛර්යය නැති, ආත්ම විශ්වාසය නැති, එමෙන්ම අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙන්න බැරි කෙනෙකු බවට පත් කරන්නට වෙන මොනවත් අවශ්‍ය නැහැ. හිතන දේ හරියෑමම හොඳටම ප්‍රමාණවත්. කිසි පාන්නරයක් නැති, මෝහයක් නැති, හරයක් නැති හිතක් බවට හිතපත් වෙනවා. බොළඳ හිතක්, බිලිඳු හිතක්, මෝරන්නේ නැති, මොහුකුරා නොයන හිතක්. එමෙන්ම ඇති කරගන්න බලාපොරොත්තු එතනම කඩ වෙනවා නම්, බිඳිලා යනවා නම්, ඒත් හොඳටම ඇති ඒ බලාපොරොත්තු එකින් එක බිඳ වැටෙන හිත පිස්සු හැදෙන්න මේක දරා ගන්න බැරි වෙනවා. කෙනෙකු උම්මත්තක තත්ත්වයට පත් වෙන්න ආසන්නම හේතුවක් තමයි කිසිම දෙයක් ගැන බලාපොරොත්තු තබා ගන්නට නොහැකි වීම. ඒ විශ්වාසය නැති වී යනවා. හිතන හැම දෙයක්ම එතනම සබම් බෝල වගේ, පෙන පිඩු වගේ කැඩීලා බිඳිලා සුණු විසුණු වෙලා යනවා නම් එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් නොවේ සියල්ලම හිතවතුනි ඒ හිතට දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි වීම තැන පිස්සු හැදෙනවා, උම්මත්තක වෙනවා. ඉතින් මේ අන්ත දෙකේම සිදුවෙන්නේ දෙආකාරයක උම්මත්තක ස්වභාවයක්. සියල්ල හරියන විටයි, සියල්ල වරදින විටයි. මේ උම්මත්තක ස්වභාවයේ පත් නොකර, පත්වන්නට ඉඩ නොදී සාමාන්‍ය හිත් සමබර කරන්නේ ලෝකය. හිතේ හපංකමට සම්බර වෙනවා නොවේ. මේ ලෝකය විසින් සාමාන්‍ය හිත් සමබර කරනු ලබනවා 50ට 50ම නැති වුණත් අඩු වැඩි වශයෙන් දුකයි, සැපයි, සතුටයි, අසතුටයි, හිනාවයි, කඳුලයි, විටින් විට ලබා දීම තුලින්. මේවා දෙන්නේ ලෝකය. එමණිසයි ලෝක ධර්මතා කියා මේවට කියන්නේ ලෝක ධර්මතා. පුද්ගල ධර්මතා නොවේ, හිතේ ධර්මතා නොවේ, ලෝක ධර්මතා. රවුමක් කැරකෙන්නේ හරියටම ඒ තමන්ගේ කේන්ද්‍රයේ වටේ, අක්ෂයේ වටේ මේ පරිධිය සමබර නම් තමයි. එක භාගයක් හරි විශාලයි හරි බරයි, අනික් භාගය ඒ රවුමි පරිධියේ ඉතිරි අර්ධය කුඩයි සැහැල්ලු නම් මේ රෝදය, මේ චක්‍රය කරකැවෙන්නේ නැහැ. එහෙනම් බරපැත්ත යටට ගිහිල්ලා රෝදය නවතිනවා. එහෙම නතර වෙන අවස්ථා තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් මේ ලෝක ධර්මතා නැමැති සකල් චක්‍රය කැරකෙනවා. ඒ කැරකෙන වේගය එකාකාරී නොවේ. සමහර විට සමහර අද්දකීම් බොහොම හිමීට ගෙවිලා යනවා. සමහර අද්දකීම් ක්ෂණිකව ගෙවි යනවා. සමහර අද්දකීම් වලදී මේ ලෝක ධර්මතා නැමැති චක්‍ර කරකවෙන්න පුළුවනි. අනම ස්වභාවයක් කෙනෙකු අත්දකින්න පුළුවන්. ටික කාලයකට සදහටම නොවේ. නමුත් එතන වෙනස්වීමක් තිබෙනවා, කරකැවීමක් තිබෙනවා, පෙරලීමක් තිබෙනවා, නොතිබුණු යමක් ඈතින් සමීපයට එන ධර්මතාවක් මෙතන තිබෙනවා. සාමාන්‍යයෙන් සමබර කරන්නේ ලෝකය. ලෝකේ අසාධාරණයි. බොහෝ අසාධාරණකම් ලෝකේ තියෙනවා. ලෝකේ තුල සාධාරණත්වය හොයන්න යන කෙනා පීඩාවට පත් වෙන බව දහම කියනවා. සාධාරණේ හොයන්න යන කෙනා පීඩාවට පත් වෙනවා. පීඩාවට පත් වෙන්නේ අසාධාරණේ නිසාම නොවේ, සාධාරණේ හොයන්ට යන නිසා. නමුත් යම් තාක් දුරකට ලෝක ධර්මතාව සාධාරණයි. ඒ ලෝක ධර්මතාවල සාධාරණත්වයේ නිසායි සාමාන්‍ය හිත් සමබරව පවතින්නේ. හිතේ දක්ෂතාවක්, හිතේ කුසලයක්, හිතේ අවබෝධයක්, හිතේ පංකමක් නිසා නොවේ. ලෝක ධර්මතාවල තිබෙන සාධාරණත්වය නිසා බෙදාගෙන යනවා. ඒ බෙදීම් තුල දුකත් බෙදෙනවා, සැපත් බෙදෙනවා, නින්දාවත් බෙදෙනවා, ප්‍රශංසාවත් බෙදෙනවා, උදකලාවත් බෙදෙනවා, පිරිවරත් බෙදෙනවා. මේ සියල්ල බෙදාගෙන යනවා. ලාභ බෙදෙනවා, පාඩුත් බෙදෙනවා. ඉතින් මේ කදක් වගේ කියලා හිතන්න, කදක් කරේ තියාගෙන සිටින එක පැත්තකට විතරක් බර වැටුනොත් ඒකද ඒ පැත්තට පාත් වෙලා කෙනෙකු ඇදගෙන වැටෙන්න පුළුවන්. එක්ක ඉදිරිපසට, නැතිනම් ඒ කදේ පිටුපසට. හැබැයි එහෙම වෙන්නේ බොහොම කලාතුරකින්. නොවෙනවා නොවේ, නමුත් කලාතුරකින්. බහුතරය උපන් මොහොතේ සිට මරණය තෙක් ලෙඩක් හැදිලා මැරුණොත් මිසක් තිනම් මේ මුළු ආයු කාලයේම ඉන්නව හිනා වෙවි, අඬාඬ ජීවත් වෙනවා. يعني යම් තාක් දුරකට සමබරව ජීවත් වෙනවා. මේයි කියවෙන්නේ සදාකාලික වස්සානේ, සදාකාලික වසන්තය, සදාකාලික මල් පිපි පළදරන ඍතු නෑ. එහෙම නෑ. ඕනෑම කෙනෙකුගේ ජීවිතේ බැලුවාම කඳු වගේම පල්ලම් තියෙනවා. ආලෝකමත් වුණු දහවල වගේම අන්ධකාර වුණු රාත්‍රීන් තිබෙනවා. නැති ජීවිත නෑ. හැබැයි කෙනෙකුට දහවල, තවත් කෙනෙකුට රාත්‍රිය විය හැකියි. කෙනෙකුගේ වසන්තය, තව කෙනෙකුගේ හේමන්තය විය හැකියි. ඒ විවිධත්වයේ තිබෙනවා. පොදු නැහැ, විවිධත්වයක් තිබෙනවා. මේ විවිධත්වයේ දකින විට තමා කෙනෙකු හිතෙන්නේ ලෝකය මොනතරම් අසාධාරණද කියා. කෙනෙකුට දුක බෙදෙන ලෝකය ඒ මොහොතේම එතනම සිටින තවත් කෙනෙකුගේ බඳුනට සැප බෙදෙනවා. කෙනෙකු සම්පූර්ණයෙන්ම නින්දාවෙන් පීඩාවට පත් කරන ලෝකය ඒ මොහොතේම එතනම සිටින කෙනෙකු ප්‍රශංසාවෙන් උද්දාමයට පත් කරනවා. ඉතින් මේ සිද්ධ වීම් දෙකම දෙදෙනාටම පේනවා. ඒ දකින්න විට තමා අර නින්දාවෙන් පීඩාවට පත්තුණු කෙනාට හිතෙන්නේ ලෝකය මොනතරම් අසාධාරණද. මොකද ඒ තැනැත්තා එක පැත්තකින් නින්දාවට භාජනය වෙන අතර දකිනවා තවත් කෙනෙකු ප්‍රශංසාවෙන් පිදුම් ලබන බව. ඒ දකින විට හිතෙනවා ලෝකය හරි අසාධාරණයි. කෙනෙකු රෝගී වන විට තව කෙනෙකු බොහොම නිරෝගීව ඉන්නවා. සමහර එතනම ඒ ගෙදරම ඒ ගමේම ඒ වැඩපලේම කෙනෙකු අසීමිත ලාභ ලබන අතර තවත් කෙනෙකු කෙලවරක් නැති පාඩු ලබන්නට පුළුවන්. මේ දකින්න විට හිතෙනවා ලෝකය හරි අසාධාරණයි. ලෝකේ කිසි සාධාරණත්වයක් නැහැ කියා. හිතවතුනි මේ පෞද්ගලික අදහසක් පටු දැක්මක් පුළුල්ව බලන විට මනුෂ්‍යයාට වඩා ලෝකේ සාධාරණයි. ලෝක ධර්මතා මිනිසාට වඩා සාධාරණයි. කෙනෙකු හිතුවොත් නැත්නම් කෙනෙකුට ලැබුණොත් මේ වරණ ලෝක ධර්මතා තමන්ට කැමති විදිහට බෙදන්න මොන විදිහ ලෝකයක් හැදෙයිද හිතාගන්න බැරි වෙනවා. මොහොතකට හිතන්ට ඔබට ලැබෙන වරමක් බලයක් අධිකාරී බලයක් ආධිපත්‍යයක් ලාභ අලාභ නින්දා ප්‍රශංසා සැප දුක යස ආයස මේ කී නොකී ලෝක ධර්මතා බෙදෙන හැන්ද තමන් අතට ලැබෙනවා. තමන්ට කැමති කැමති විදිහට කැමති කැමති කෙනාට කැමති කැමති ලෝක ධර්මතාවයේ කැමති ප්‍රමාණයට බෙදන්න පුළුවන්. මේ ලෝකය අසාධාරණයි කියා ලෝකයට දොස් කියන කෙනෙකු නැතිනම් ඔබ නැතිනම් මම මොන විදිහට මේ හැන්ද පාවිච්චි කරයි? ආත්මార్థය සම්පූර්ණයෙන් පැත්තකින් තියන්නේ. يعني තමන්ගේ කියලා හිතන පිරිස ඔක්කොම පැත්තකින් තියන්නේ. තමන්ගේ කවුරුවත් නැහැ. හැමෝම එක වගේ. ඒ දැක්මට එන්න මොහොතකට හිතන්න හැමෝම එක වගේ. හැම දෙනාම එක වගේ සමානයි. හදේට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ. සියල්ලෝම දරුවෝ වගේ. ධර්මාශෝක රජු කීවා වගේ සියල්ලෝම දූ දරුවෝය. එහෙම ඒ දැක්මට ආවා කියන්නේ ඒ ආවත් ඔබට මට අපට පිළිවන්ද හැම දෙනාටම සම සමව දුකයි සැපයි කිරලා මැනලා බලලා බෙදන්න. නින්දාවයි ප්‍රශංසාවයි ලාභයයි අලාභයයි දුකයි සැපයි යසයි අයසයි මේවා සාතවනුකි ලෝක ධර්මතා සියල්ලම සම සමව බෙදන්න පුළුවන්. භාජනයක් කරගෙන මයිට පුළුවන් සමාන හරියට කිරි බෙදනවා වගේ තේ බෙදනවා වගේ භාජනයකින් මැනලා භෞතික වශයෙන් මනින්න පුළුවන්. නමුත් ඉල්ලන්නේ වෙන වෙන දේවල්. කෙනෙක්ගේ සැප තව කෙනෙකුගේ දුක, කෙනෙකුගේ සතුට තව කෙනෙකුගේ අසතුට. දැන් මේ විවිධත්වයේ මත ලොකු මහා සංකූලතාවයක් ඇති වෙයි. කෙනෙක් හිතුවොත් මට පුළුවන් කියා ක්‍රියාත්මක වෙන්න ගියොත් එහෙම ඒ කරන කෙනාට පිස්සු හැදී. බෙදන්න හදන කෙනා උමතු වෙලා තමයි නවතින්නේ. මිනිස්යාට වඩා ලෝකයේ සාධාරණයි. එනිසයි මේ වත් ලෝක ධර්මතා කියන්නේ. හිතවතුනි මේ අපිට නැහැ හැකියාවක් හෝ බුද්ධියක් ලෝක ධර්මතා පාලනය කරන්න. හැකියාවකුත් නැහැ, හැකියාවක් තිබ්බත් බුද්ධියකුත් නැහැ. පෘථුවිය කැරකෙනවනේ. දැන් මේක අපි කරකවන්න ගියොත් ඒ බුද්ධිය අපට තිබෙනවා. හැකියාව පැත්තකින් තියන්න අපි යන්ත්‍රයක් හදලා මන්ත්‍රයක් ජප කළා කරපුවා කියන්නේ. ඒ හැකියාව කොහොම හරි ලබා ගත්තත් මේ බුද්ධිය තියෙනවද? කරකවන්න ඕනේ කොහොමද? කී වාරයක්ද? මොන වේගෙටද? කොයි දිශාවටද? හඳ මේ අපේ පෘථුවිය වටේ කරකවන්නේ මොන වේගෙටද? මොන දිශාවටද? බටහිර ඉඳලා නැගෙනහිරටද? නැගෙනහිර සිට බටහිරටද? දැන් මේ බුද්ධිය කාටද තියෙන්නේ? බුද්ධිය හොඳට බලන්න මේ ලෝක ධර්මතා පාලනය කිරීමේ බුද්ධියක් අපිට තිබෙනවා. හැකියාව දෙවෙනි කාරණේ. අපිට පුළුවන්ද බැරිද? ඒ වෙනම කාරණේ. අපි හිතනවානේ පුළුවන් නම් අපි මේක හරියට වස්සෝනවා, පායනවා, මේ සියල්ල සාධාරණව කරනවා කියා. ඉතින් පුළුවන් කියා හිතන්න. නමුත් ඒ බුද්ධිය තිබෙනවා. ඒ බුද්ධිය මිනිස්යාට සබදාහම දීලා නැහැ. කිසිම මිනිස්සෙකුට ඒ බුද්ධිය දීලා නැහැ. දීලා තියෙන්නේ තමන්ව පාලනය කරගැනීමේ බුද්ධිය පමණයි. ලෝකේ පාලනය කිරීමේ බුද්ධිය නෙවෙයි. තමන්ව පුද්ගලයා පාලනය කරගැනීමේ හැකියාව හා බුද්ධිය එම මිනිස්සෙකුටම ලෝකේ නැතිනම් විශ්වය එහෙමත් නැතිනම් සබදාහම දී තිබෙනවා. කීයෙන් කී දෙනාද මේ කාරණේ දන්නේ? කීයෙන් කී දෙනාටද මේ කාරණිය හැඟෙන්නේ? මට මාව පාලනය කරගන්න පුළුවනි. ඒ පිළිබඳ ඥානය තිබෙනවා. නැතිනම් ඥානේ මතු කරගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන්. මේ බුද්ධිය අවදි කරගන්න පුළුවන්. එමෙන්න මට මාව පාලනය කරගැනීමේ හැකියාව ඇති කරගන්නත් පුළුවන්. කී දෙනාද මේ කාරණිය දන්නේ? මේ කාරණේ ගැන ඉවක් තියෙන්නේ කියෙන් කී දෙනාටද? සහ මේ කරුණ ගැන උනන්දු වෙන්නේ කියෙන් කී දෙනාට? ඒ ගැන කිසිම උනන්දුවක් උත්සාහයක් නොගෙන නොගන්නා සාමාන්‍ය හිත් නිගමනවලට එනවා. ඒ සාමාන්‍ය හිතට පුළුවනි මුළු ලෝකයේම සාධාරණව බෙදලා දෙන්න. ලෝක ධර්මතා නැමැති චක්‍රය හරියට කරකවන්න දන්නවා පුළුවන් කියලා. මේ තමයි අවිද්‍යාව. හිතවතුනි, මේ තමයි අවිද්‍යාව. විද්‍යාව කියන්නේ කුමක්ද? ධර්මට අනුව විද්‍යාව කියන්නේ තමන් පිළිබඳ දැනුමට, තමන් පිළිබඳ ඥානයට. මෙතන වෙන්නේ කුමක්ද? මෙතන වෙන්නේ කුමක්ද? මේ විදිහටද විය යුත්තේ? නැතිනම් විය යුතු ආකාරයේ කුමක්ද? කාරණා තුනක්. මෙතන වෙන්නේ මොනවද? වෙන්නේ කුමක්ද? මෙතන අතන නොවේ, මෙතන වෙන්නේ කුමක්ද? තමන් තුල වෙන්නේ කුමක්ද? වෙන ආකාරයේ කුමක්ද? ආ, මේ විය යුතු ආකාරයේ කුමක්ද? දැන් වෙන ආකාරයේ පටලවිල්ලක් තිබෙනවා නම් උතුර දකුණ මාරු වෙලා නම් ඒ නිවැරදි කරගන්නේ කොහොමද? නිවැරදි ආකාරයක මෙතන කටයුතු සිද්ධ වෙයි වන්නේ කෙසේද? මෙතන අතන නොවේ. මේ තමයි විච්‍යා විද්‍යාව. ඉතින් මේටම සමාන වචනයක් තමයි බුද්ධිය ප්‍රඥාව. මේ ප්‍රඥාව වැඩි වෙන්න පාලනය වැඩි වෙනවා. ප්‍රඥාව අඩු වෙන්න පාලනය දීලියෙනවා. පුද්ගලයා තුළ තමා තුළ ඕනෙම දෙයක ආහාරය අරන් බලන්න නිින්ද එතකොට කම්මැලිකම රූපහිනිය බැලීම වියදම් කිරීම මේ සියල්ල අරගෙන බලන්න ප්‍රඥාව අඩුවෙන්ට බුද්ධිය අඩුවෙන්ට කුමක්ද වෙන්නේ පාලනය අඩු වෙලා යනවා ආහාර පිළිබඳ පාලනයක් නැහැ කන්න ඕනේ මොනවද මොන ප්‍රමාණයකද කොයි වෙලාවටද කොහොමද කන්න ඕනේ මේ පිළිබඳ පරිපාලනයේ බිඳ වැටෙනවා එමෙන්න ඇඳුම් පිළිබඳ වියදම් පිළිබඳ විනෝදයේ පිළිබඳ රූපවාහිනිය පිළිබඳ කතා බහ පිළිබඳ මේ හැම දෙයකම සීමාව සහ සුදුසු වේලාව සුදුසු මාත්‍රාව අහුවෙන්නේ නැහැ ප්‍රඥාව අඩු නම් මේ ප්‍රඥාවටම ගෝචර වෙන කාරණා ප්‍රඥාවට තමා මේ සියල්ල ගෝචර වෙන්නේ බුද්ධියට මේ බුද්ධිය කියන වචනේ සමානාර්ථයෙන් තමා මෙතන පාවිච්චි කරන්නේ ප්‍රඥාවට බුද්ධියට වෙනස් අර්ථකථන ඇති හිතවතුනි ඒ අර්ථකථන ඒ තැන්වලදී පාවිච්චි කරන්න මෙතනදී බුද්ධිය කියා පාවිච්චි කරන්නේ තමන් පිළිබඳ දැනුමට ඒ දැනුම තුන් ආකාරයි මෙතන දැන් කුමක්ද වෙන්නේ ඒ දේ වෙන්නේ මොන ආකාරයකද සහ ඒ නිවැරදිව විය යුතු ආකාරයේ කුමක්ද මෙන්න මේ අංශ තුන පිළිබඳ කෙනෙකුට ඇති වෙනවා නම් ප්‍රමාණාත්මක දැනීමක් වැටහීමක් අවබෝධයක් ඒතයි ප්‍රඥාව කියන්නේ ඒතයි සිහිබුද්ධිය කියන්නේ සිහිබුද්ධිය කියා කියන්නේ මෙතන තමන් පිළිබඳ මේ කාරණා අවබෝධ වන නිසා බාහිර ලෝකයේ වෙන දේවල් පිළිබඳ එන්නේ සාමාන්‍ය බුද්ධියට ඒ තේරුම් ගන්න පුළුවන් වහින්නේ කොහොමද අද වහීද පායයිද රස්නි වෙයිද හීතල වෙයිද මේ කාරණා තමයි සාමාන්‍ය බුද්ධිය ඒ අසාමාන්‍ය බුද්ධියකුත් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් සී බුද්ධිය කියන්නේ එතන කෙලින්ම තමන් පිළිබඳව යම් පමණකට ඒ තමන් පිළිබඳ බුද්ධිය තිබෙනවා නම් සී බුද්ධිය තිබෙනවා නම් සිහි බුද්ධියට යටත් වුණු පැවැත්මක් තමා හැසිරීමක් තමා ක්‍රියාකාරීත්වයක් තමා මෙතන සිදුවෙන්නේ සිහි බුද්ධියට යටත් වුණු සිහි බුද්ධියේ පරිපාලනයේට නැතුණු හැසිරීමක් පැවැත්මක් තමා සිදුවෙන්නේ යම් පමණකට සිහි බුද්ධිය අඩුද එම් පාලනයක් අඩුයි සිහි බුද්ධියක් ඇත්තෙම නැත්නම් කිසිම පාලනයක් නැහැ මෙතන හිතවතුනි ලෝක ධර්මතා දිහා සාධාරණ ඇහැකින් බලන්න සී බුද්ධිය උදව් වෙනවා. සාධාරණ ඇහැකින් ලෝක ධර්මතා දිහා බලන්න. ලෝකේ දිහා කිසියම් ගෞරවයකින් බලන්න. ලෝකේ කියන්නේ මේ විශ්වයම. මොනතරම් ක්‍රමානුකූලව විශ්වයක්ද ශරීරයේ දිහා බලන්න මේ ශාරීරික ක්‍රියාකාරීත්වය හුස්ම ඇවිත් යන ක්‍රියාකාරීත්වය දිහා බලන්න ලේ වැඩ කරන ක්‍රියාකාරීත්වය ආහාර ජීර්ණය, තොරතුරු සංනිවේදනය, මේ එකින් එක අරගෙන බැලුවොත් තේරෙනවා මොනතරම් ක්‍රමානුකූල බුද්ධිමත් ක්‍රමවේදයක්ද තියෙන්නේ. ඒ බුද්ධිය අපට නැහැ. කිසිම මිනිසෙකුට ඒ බුද්ධිය නැහැ. ලෝකේ පාලනේ පැත්තකින් තියන්නේ මේ ශරීරය පිළිබඳ ශරීරයේ එකම එක ක්‍රියාකාරීත්වයක් පිළිබඳව බුද්ධියක් තිබෙනවාද? ඒ බුද්ධිය නැහැ. ඒ බුද්ධිය අවශ්‍යත් නැහැ. නැති බව දැනගෙන එමෙන්න මේ බුද්ධිය තියෙන ශරීරයට එතකොට ඇති වෙන ගෞරවයක්. මේ ශරීරය පිළිබඳව ඇති වෙන්නේ ගෞරවයක්. ඉතින් කෙනෙකුට ඇත්ත මේ ශරීරයේ පණුවෝ ඉන්නවා. මොනේද වෙ නැත්තම් ගඳ ගහනවා, දාඩිය දානවා, නියපොතු කපන්න ඕනේ. ඒ සියල්ල ඇත්ත. ඒ ආදීනව පැත්තනේ. ඒක ආදීනවයක්. ඒ ආදීනවේ එකක්. හැබැයි මෙහි තියෙන මේ පරිපාලන සැලැස්ම මේ ශරීරයේ ඒ ව්‍යුහාත්මක සැලැස්ම මොනතරම් බුද්ධිමත්ද? කාටද එහෙම සැලැස්මක් හදන්න පුළුවන්? මේ සියල්ල අපේ අතට බාර දුන්නොත් ඊළඟ මොහොතේ අපි නෑ, අපි මැරිලා ඉඳී. ශ්වසනය අපේ අතට බාර දුන්නොත්, හෘද ස්පන්දනය අපේ අතට බාර දුන්නොත්, ආහාර ජීර්ණය අපේ අතට බාර දුන්නොත්, තප්පරයක් දෙකක් තුනක් හතරක් අපි ඉඳී. මේ තේරුම් ගන්නටවත් අපිට බැරි වෙයි. ඉතින් ඒකට අත ගහන්න යන්නෙත් නෑ. හැබැයි මේ සියල්ල දකින සිහි බුද්ධිය සාමාන්‍ය බුද්ධියට ගෞරව කරන මේ තමයි වැදගත්ම දේ. සිහි බුද්ධිය අහංකාරනේ, හරිම නිර්අහංකාරයි. ඒ මනින්නේ නෑ. මම ආධ්‍යාත්මිකයි, ඔබ ලෞකිකයි, මා ලෝකෝත්තරයි, ඔබ හරීම මේ මඩ, මම නෙළුම් මල නිසා ඔබ මට යටත්, මට ඔබ හිස නමන්නට ඕනේ, මම ඉහලින් ඉන්නේ, මායන පිට ඔබ නැකිටින්න ඕනේ. නෑ, සිහි බුද්ධිය යථාර්ථවාදී වගේම හරිම නිර්හංකාරයි. නිර්හංකාර වූ සිහි බුද්ධිය සාමාන්‍ය බුද්ධියට ගරු කරනවා. සාමාන්‍ය බුද්ධියට කෘතවේදී වෙනවා. ඒවට සිහි බුද්ධිය අත ගහන්න යන්නේ. ඒ වෙනුවට සිහි බුද්ධිය එකම එක කාරණයකට තමන්ගේ මුළු ශක්තියම කේන්ද්‍රගත කරනවා. ඒ මිහිත පිළිබඳ ක්ෂේත්‍රයට සිහි බුද්ධිය බාරගන්නේ පමණයි හිත. කිසි කෙනෙකු බාර නොගත්තේ, කිසිම දෙවියෙකු, බ්‍රහ්මයෙකු, මාරයෙකු, ග්‍රහයෙකු, නැතිනම් වෙන ශක්තියක්, ඍෂි කෙනෙක්, මේ කවුරුවත් හිතවතුනි ඔබේ හිතවත් මගේ හිතවත් බාරගන්නේ, හදලා දෙන්නම්, සුවපත් කර දෙන්නම්, කීකරු කර දෙන්නම්. අන් සියල්ල බාරගන්නේ, සියල්ලම බාරගන්නේ. බාරගන්නටත් පුළුවන්. හැබැයි කිසිම ජගතෙක් නෑ මේ විශ්වයේ ඔබේ හෝ මගේ හිත බාර අරගෙන හෝදලා පිරිසිදු කරලා පිවිතුරු කර, ලස්සන කර, නිරෝගී කර, අනාතුර හිතක් විකසිත වුණු පිබිදුණු හිතක් බවට පත් කර ආපහු අපේ අතට දෙන. ඒ හැර, හිත පිළිබඳ කාරණය හැර, අන් සියල්ල පිළිබඳවම විශ්වය බුද්ධිමත්. පැහැදිලිව තේරුම් ගන්න. ලෝක ධර්මතා එපමණටම බුද්ධිමත්. හැබැයි ලෝක ධර්මතා අත ගහන්නේ හිතට. ලෝක ධර්මතා හිතට අත ගහන්නෙත් නැහැ. දෙවි කෙනෙක්, බ්‍රහ්මෙක්, වෙන ලොක්කෙක් අත ගහන්නෙත් නැහැ. අපි අත ගහන්නෙත් නැහැ. අවාසනාවට මිනිස්යායට අත ගහන්නෙත්. මිනිස්යා තමන්ගේ හිත අත ගැසීම වෙනුවට අත නොගැසිය යුතු හැම දෙයක මතක. අන්න සිහි බුද්ධිය, හිතවතින් සිහි බුද්ධිය වැදගත්කම, සිහි බුද්ධිය බාරගන්නේ එක වගකීමයි. එකමක වගකීමයි. කිසි කෙනෙකු බාරගන්නේ නැති, කිසි කෙනෙකුට බාර දෙන්න බැරි, කිසි කෙනෙකුට හදන්න බැරි, කරන්න බැරි ඒ බාර දූර වගකීම සතුටින් යටහත් පහත් නිර්හංකාරෝ බාරගන්නේ සීබුද්ධිය පමණයි. මේ සීබුද්ධිය තිබුණොත් හොඳටම ඇති කියන්නේ නිසා. අනිත් බුද්ධිය තියෙනවා. ඒ බුද්ධිය කොහොමද තියෙනවා? ඒ බුද්ධිය ප්‍රශ්නයක් නෑ. ලෝකෙත් තියෙනවා, ශරීරෙත් තියෙනවා, මොළෙත් තියෙනවා, හෘද වස්තුවෙත් තියෙනවා, ආහාර ජීර්ණ පද්ධතියෙත් ඒ බුද්ධිය තියෙනවා, සතුන්ටත් තියෙනවා, ගහකොළවලටත් ඒ බුද්ධිය තියෙනවා, ගලන ගඟකටත් තිබෙනවා, වාෂ්ප වෙන හුමාලෙටත් තිබෙනවා. ඒ බුද්ධිය මට්ටම් වෙනස් ඇති. නමුත් තමන්ගේ ගමන යන්න ඕනේ බුද්ධිය තියෙනවා. නැත්ති හිතට නිසා විශ්වයේ අතරමං වෙලා තියෙන්නේ හිත පමණයි. වෙන කිසිවක් විශ්වයේ අතරමං වෙලා නැහැ. වැලිකටයක් දූවිල්ලකින් පටන්ගෙන කිසිම ග්‍රහ වස්තුවක්, ග්‍රහ මණ්ඩලයක්, ශීරපතයක්, මන්දාකිණියක් අතරමං වෙලා නැහැ විශ්වයේ. එක දිය බිඳුවක්වත් විශ්වයේ අතරමං වෙන්නේ. අතරමං වෙලා තියෙන්නේ ඔබේත් මගේ. අතරමං වෙන්න හේතුව විශ්වයේ වරදක් නොවේයි. සීබුද්ධියේ ප්‍රශ්න. සීබුද්ධිය නැතිකම. ඉන් බාර දෙන්න හිත සීබුද්ධියට. සීබුද්ධියෙන් හිතත් එක්ක කටයුතු කරන්න. හිතත් එක්ක කරන ගනුදෙනුව සීබුද්ධියෙන්ම කළ යුතු ගනුදෙනුවක්. වෙන නෑ විකාර. වෙන ආදේශකයක් නැහැ. නියෝජිතයෙකුත් නැහැ. අතරමැදියෙකුත් නැහැ. අන් හැම දෙයකම අතරමැදියන් ඉන්නවා. නියෝජිතයන් ඉන්නවා. විකල්පයන් තියෙනවා. නැත්තට පමණයි. එරිගින්න යුතු, හසුරුවා ගත යුතු ක්‍රියාවක්, දෙයක්, ස්වභාවයක්. එම නිසයි හිතවතුනි මේ සී බුද්ධිය ගැන මෙපමණ අවධාරණය කරන්නේ. සී බුද්ධිය අවශ්‍ය වෙන්නේ එකම එක දෙයකටයි. එනම් හිත ගලවගන්න. ඒ අරවත්තු අර්ථවත්තු වගකීම බාර දෙන්නට තරම් මොහුකුරාගිය සීබුද්ධිය අපට තියෙනවද? නැතිනම් ඒ මට්ටමට සීබුද්ධිය කොහොමද ගෙනෙන්නේ? අන්න ඒ චේතනාවෙන් අපි අපේ භාවනාවට පිවිසෙමු. තමන් කරන්නේ කුමක්ද? හිත හිතනවා තමන් දන්න බව. තමන් කරන දේ තමන් දන්න බව හිත හිතනවා. කරන දේ තමා කළ යුත්තේ. ඒ නිගමනයට හිත ඇවිත් තිනවා. හොඳින් බලන්න මේ මොහොතේ හිත කරන්නේ කුමක්ද? එතන ඔය කාරණා දෙක නැද්ද කියා මතු පිටින් හෝ හැංගී මා දන්නවා මා කරන දේ මෙන්න මේ දේ තමා මේ වෙලාවේ කළ යුත්තේ. මොනවා ගැන හිතුවත් කොහොම හිතුවත් මේ නිගමන දෙකට අනිවාර්යයෙන්ම හිත එනවා. ආවේ නැත්තම් ඒ ක්‍රියාව ඉදිරියට යන්නේ නෑ. හිතනවා නම් තමන් දන්නේ නෑ කියා නොදන්න දෙයකට හිත අත ගහන්නේ නෑ. එමෙන්ම හිතට සැක නම් මේද කරන්න ඕනේ වෙන දෙයක්ද කියා එහෙමනම් හිත පටන් ගන්නෑ. හිත හිතනවා තමන් දන්නවා සහ තමන්ට නිසැකයි කියා. මේ විනිශ්චය හා නිගමනය බලන්න සිත කරන ක්‍රියාවෙන් ක්‍රියාවට ක්‍රියාවෙන් ක්‍රියාවට හඳුනා ගන්න. විනිශ්චයයි නිගමනයයි දන්නවා සහ හරි මේ තමා කළ යුතු දේ. හරි දන්නවා හරි දන්නවා හරි
හිත කරන දේ සිහිය තිබ්බොත් දැනගන්නට පුළුවනි. හිතන බව, මතක් කරන බව, සැලසුම් කරන බව සිහිය තිබුණොත් දැනගන්නට පුළුවනි. සිහියට දැනගන්න බැරි කාරණේ තමා ඒ කරන දේ හරි සහ තමන් දන්නවා තමන් කරන්නේ කුමක්ද කියලා. මෙන්න මේ විනිශ්චයයි නිගමනයයි. සිහියට පේන්නේ සීබුද්ධිය ඍජුවම හිතෙන් විමසනවා. ඔබ දන්නවද ඔබ කරන දේ? ඔබ හිතනවාද මේ මොහොතේ කළ යුතු දේ ඒ තමා කියා? මේ ප්‍රශ්න දෙක අහන්නේ සීබුද්ධියයි. දයාබරහිත ඔබ දන්නවද කුමක් කරමින්ද ඔබ සිටින්නේ කියා? එමෙන්ම එයම තමා මේ මොහොතේ කළ යුතු එකම දේ. ඒ නිගමනය හරිද? හිත මොනවා පටන් ගත්තත් කමක් නැහැ. සිහියට ඒ හිත කරන දේ පේනවා. නමුත් ඒ දේ කෙරෙන්නේ ඒ දේමයි කළ යුත්තේ සහ හිත හිතනවා තමන් දන්න බව තමන් කරන දේ. සී බුද්ධියට පේන මේ කාරණා ගැන සී බුද්ධිය හරස් ප්‍රශ්න අහනවා. බලන්නේ සී බුද්ධිය පිබිදෙන විට සිතට මොන විදිහේ වෙනසක්ද වෙන්නේ? ඒ විකසිත වීම පිළිබඳ යම්කිසි අත්දැකීමකුත් සමග හිතවතුනි එන්න සාකච්ඡාවට.
අවසරයි සර්, පොඩි පැහැදිලි කර ගැනීමක් තිබුණොත් හොඳයි. ඇයිස කිව්වේ ලෝක ධර්මතා හිතට අත්දහන්නේ කියලා. අපි දැන් උදේට නැගිට වෙලේ ඉඳලා බැලුවොත් අපේ හිත වැඩ කරන්නේ එක්තරා ධර්මතාවයන් ටිකකට හා පුරුදු ගුලියකට අනුව නෙමෙයිද?
ඔව්. හිත වැඩ කරන්නේ ධර්මතානුව තමා. කොයි දේත් වැඩ කරන්නේ ධර්මතානුව. හිත පමණක් නොවේ හැම දෙයක්. හැබැයි මේ ලෝක ධර්මතා කියන්නේ එකක්. හිත වැඩ කරන්නේ ලෝක ධර්මතා වලට අනුව නෙවෙයි, චිත්ත ධර්මතා වලට අනුව. මේ දෙක. ලෝක ධර්මතා තියෙන්නේ අටයිනේ, අටලෝ දහම කියලා කියන්නේ. වෙලා බලාව සැප දුක නින්දා ප්‍රසංසා යසයිස කියලා ලෝක ධර්මතා කියලා කියන්නේ. ඉතින් ඒ ටික ලෝකේ තියෙන දේවල්. ඒවා ඇවිල්ලා හැබැයි හිතේ හැප්පෙනවා. මේ ලෝක ධර්මතා ඇවිත් හිතේ හැප්පෙනවා. හැප්පෙන්නේ කෙලින්ම නොවේ. හැප්පෙන්නේ ඉන්ද්‍රිය හරහා. ඇහ හරහා, කන හරහා කෙලින්ම ලෝක ධර්මයකට බෑ හිතට ඇවිල්ලා හැප්පෙන්නේ. හැප්පෙන්න පුළුවන් එකම සබහ ක්‍රමේ තමයි ඉන්ද්‍රියක් කරහා. මේ ඉන්ද්‍රියක් කරහා ලෝක ධර්මතා ක්‍රියාත්මක වෙනවා, ඇවිල්ලා හිතේ හැප්පෙනවා. ලෝක ධර්මතා වලට කරන්න පුළුවන් ඉච්චරයි. සැපක් ඇවිල්ලා හැප්පෙනවා, දුකක් ඇවිත් හිතේ හැප්පෙනවා, නින්දාවක්, ප්‍රශංසාවක්, ලාභයක්, අලාභයක්, ඒ විදිහට තනිකමක්, සාමූහිකත්වය. මේ ද්විත්ව ස්වභාවය, දැන් මේ තියෙන ද්විත්ව ස්වභාවයක්, මේ විදියට මේ ද්විත්ව ස්වභාවයේ පළු දෙකෙන් එක පළුවක් එක වාරයකට එනවා, ඊළඟ පළුව ඊළඟ වාරයට එනවා. වැඩි වාරයක් මොන පළුවේද දන්නේ. කොහොම හරි ඉතින් හැප්පෙන එක විතරයි කරන්න පුළුවන්. ඒ හැප්පෙන්නේ කෙලින්ම නෙමෙයි, ඍජුවම බෑ කිසිම ලෝක ධර්මතාවයකට හිතේ හැප්පෙන්න. එකම ක්‍රමය තමයි ඉන්ද්‍රියක් කරා ඇවිල්ලා හැප්පෙනවා, එච්චරයි. ඊට පස්සේ ඉතිරි ටික චිත්ත ධර්මතාවලට අනුව තමයි වෙන්නේ. ඒ නිසා තමා මේ මංගල සූත්‍රයේ නිතරම සජ්ජහානා කරන මහා මංගල සූත්‍රයේ අවසාන ගාථාව, අවසාන ගාථාව කියන්නේ මංගල කාරණා පිළිබඳව කියන අවසාන ගාථාවේ කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ලෝක ධර්මතා ඇවිත් පුට්ටස්ස ස්පර්ශ කරන විට, හිතේ හැප්පෙන විට, පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. හැප්පෙනකොට යම්සේ හිතකට පුළුවන්ද නකම්පති, කම්පා නොවීන්ද, අසෝකං, ශෝක නොකර ඉන්න පුළුවන්ද, විරජං, හිත නරක් කරගන්න දුවින්ට පුළුවන්ද, කේමං, මෙලීගිය කාන්තාරික තත්ත්වයට පත් වෙන්නේ නැතුව ඒ මොන ලෝක ධර්මතාවය ඇවිල්ලා හිතේ නැතුණා කෙම්බිමක් විදියට ඉන්න පුළුවන් දෙහිතට කේමං හේතම් මංගල මුත්තම ඒ තමා උතුම්ම මංගලකාරය. ඉතින් මේ මෙතනින් පැහැදිලි වෙනවා ලෝක ධර්මතා එකක්, චිත්ත ධර්මතා තව එකක්. මේ දෙක වෙන් කරගන්න බැරිකම තමයි සීබුද්ධිය කියන්නේ. සීබුද්ධිය නැතිකම නිසා මේ දෙක වෙන් වෙන්නේ නැත්තේ. ඒ වෙන් කර නොගැනීම නිසා වෙන්නේ ලෝක ධර්මතා ගහන පදේට හිතනට. ඉතින් හොඳ පදයක් ගහනකොට හිත උඩපයින්නවා. තව හිතට නරක පදයක් ගහනකොට හිත ලිස්සල වැටෙනවා. මේ ගහන පදේට නැතනම්. ඉතින් මේක තමයි ස්වභාවය. මේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් සීබුද්ධියෙන්. ලෝක ධර්මතා මොන පදේ ගෙවුවත් උඩ පනින්නේ නැතුව, ලිස්සල වැටෙන්නේ නැතුව සමබරව ඉන්න පුළුවන් ඒ ධර්මතාවය තියෙන්නේ හිත ඇතුලේ. පැහැදිලිද දන්නේ? පැහැදිලිද? පැහැදිලි නැත්නම් අහන්න.
අවසරයි සර්. ඇත්තෙන්ම මේ පළවෙනි ප්‍රශ්නෙට සතුන් උත්තරේට අදාළව මම ප්‍රශ්න අහන්නම්. දැන් කෙනෙක් කම්පනියටපත් වෙන්නේ අර සිහිබුද්ධිය අහන ප්‍රශ්න දෙක. ඒ කියන්නේ කුමක් කරමින් සිටියාද? ඒකමද කළ යුත්තේ කියන ප්‍රශ්නේ සිහිබුද්ධිය දිගින් දිගටම අහනවා.
ඔව්.
එතකොට සිහිබුද්ධිය මේ දිගින් දිගටම අහන කරලා අපි කියමු extra භාවනා වාරයක් නැවතුණාට පස්සේ අපි නැවත නැවතත් ලෝක ධර්මතා ඇවිල්ලා හැප්පෙනකොට කම්පණයටපත් වෙනවා නම් ඇත්තෙන්ම තාම අපි ධර්මතාවන් එක්ක නැමේ ඉන්නේ. තවත් අපි යා යුතුයි කියන එක නේද එතනින් මතු කරා ගන්න පුළුවන් වෙන්නේ. මම දන්නේ මේ කාරණේ පැහැදිලිද කියලා. මොකද අද දේශනේ හරබරව දේශනේත් විවිධ පැතිවලට ගමන් කළා. මම මතුකලේ අන්නේ කාරණේ. ඒ කියන්නේ අපි කම්පැනිටපත් වෙනවා නම් තාමත් අපේ ඒ අර සීබුද්ධිය මතු කරන කාරණේ ධර්මතාවයන් අනුව නැමේ ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. තාමත් අපි අතුලට යන්න ඕනේ. තාමත් මේ අපි මේ සිතින් අහන්න ඕනේ මම මේ කරන දේ හරිද? මේක ඒකමද වෙන්න ඕනේ කියන එක භාවනාවෙන් දිගින් දිගටම යාවිත කාරණයක් නෙමෙයි නේද අපි මතු කරේ ඉප්පේ භාවනාව. ඒක තමයි මගේ ගැටුම.
අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කෝපයටපත් වුණාම මොකක් හරි ලෝක ධර්මතාවයක් නිසා, කවර හෝ ලෝක ධර්මතාවයක් නිසා කෝපයටපත් වුණොත් ඉත ඔය ප්‍රශ්නේ අහන්න. ඔබ දන්නවද ඔබ කෝප වෙලා ඉන්න බව? ඒ වගේම මේ කෝප වීමමයි විය යුත්තේ. මේ තමා නිවැරදිම දේ කියා ඔබ හිතනවද? මීට වැඩිය වෙනස් විකල්පයක් ආදේශකයක් නැද්ද? මේ ප්‍රශ්නේ අහන්න. අහනකොට තමයි හිතට තේරෙන්නේ මේ මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. සහ මේ නෑ කෝප වෙන්නේමම නෙමෙයි. සමහරට කෝප නොවී වෙන විකල්ප තියෙනවා. ඒ අනිත් පාරවල් පේන්න පටන් ගන්න මේ සීබුද්ධිය මතුවෙන ප්‍රමාණයට. එහෙම නැත්නම් හිතට හැම විටම මේ අර පුරුදු රේල් පාරම විතරමයි පේන්නේ. වෙන කිසිම පාරක් දොරක් ගේට්ටුවක් නැහැ. සීබුද්ධිය තමයි ඇවිත් වෙනත් දිශාවන් වලට හිත හිස හරවන. ඉතින් මේ එහෙම නැත්තම් ඉන්නේ මේ අර ලෝක ධර්මතා වලට අනුවයි සිටිවිලි එන්නේ. ලෝක ධර්මතා වලට අනුවයි හැඟීම් වෙන්නේ. එතකොට මේ ඒක හරීම භෞතික හිතක්. ලෝක ධර්මතා ලෝකයේ භෞතිකයිනේ. ලෝක ධර්මතාවලට අනුව නම් සිතිවිලි පහළ වෙන්නේ, හැඟීම් පහළ වෙන්නේ, ප්‍රතික්‍රියා ඇති වෙන්නේ ඒ හිත භෞතික හිත. සීබුද්ධිය නැති හිත භෞතික හිත. සීබුද්ධිය තියෙන හිත තමයි ආධ්‍යාත්මික හිත. ආධ්‍යාත්මික හිතක් කියන්න පුළුවන්නේ අර ලෝක ධර්මතා මත යැපෙන්නේ නැති, ලෝක ධර්මතා ගාන පදේට නටන්නේ නැති චිත්ත ස්වභාවය පවතිනවද කිසියම් මොහතක? අන්න ඒ මොහොතේ පවතින චිත්ත ස්වභාවයට තමයි ආධ්‍යාත්මික හිත කියන්න පුළුවන්. ඉතින් ඔබතුමා කියව කාරණය තමයි සිදුවියෙත්තේ අපි අහන්න ඕනේ මේ ප්‍රශ්නේ. දිගින් දිගටම අහන්න ඕනේ. සීබුද්ධියේ පමණයි මේ ප්‍රශ්නේ අහන්නේ. වෙන කවුරුවත් අහන්නේ නැහැ. වෙන ප්‍රශ්න අහනවා. හැබැයි මේ හිතින් මේ ප්‍රශ්නේ අහන්නේ සීබුද්ධිය පමණයි. ඔබ දන්නවද? ඔබ කරමින් ඉන්නේ කුමක්ද? සහ මේ එයමද විය යුත්තේ? එයමද දිය යුතු හොඳම ප්‍රතිචාරය? දැක්විය යුතු හොඳම ප්‍රතිචාරයේ එයමද? වෙනත් නැද්ද විකල්ප? අනහන් ඇව්වාම හිත මුලින් කියයි ඔව් මන් දන්නවා වෙන විකල්ප නැහැ, මේක තමයි කරන්න තියෙන එකම දේ. නැවත අහන්න. නැවත සීබුද්ධිය පිටවා ගැනීම තුළින් සීබුද්ධිය විමසීම තුළින් අන්න හිතට ආලෝකය වැටෙන්න පටන් ගන්නවා. මෙතෙක් අඳුරව තිබුණු විවිධ අංශවලට එළිය වැටෙන්න පටන් ගන්නවා. එහෙම එළිය වැටෙනකොට තමයි තේින්නේ නෑ මෙතනක් දොරක් තියෙනවා, අතනක් දොරක් තියෙනවා, මෙතනක් පාරක් තියෙනවා, මෙහෙම ක්‍රමයකට තියෙනවා. ඉතින් සී බුද්ධිය නැති හිත අන්ධකාරයි, කළුවරයි. එනිසා තමයි කලිනුත් කිව්වේ ওই විඥා ওই පහක් එකට කරගෙන ධම්මචක්ක සූත්‍රයේ කියනවනේ චක්කු මුදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි මේ පහම එකට කියනවනේ. ඉතින් ඒක සමාන නිසා මේ අතර තියෙන ලොකු සමානකමක් විද්‍යාවයි මේ ක්‍රියාපිළිවෙත ඒ පටිපාටි පිළිබඳ දැනීම ඇහැරෙනවා තමන් පිළිබඳ නුවණ ඇති වෙනවා. එතකොට නෑ මේම නෙමෙයි කරන්න තියෙන්නේ, තව කරන්න ක්‍රම තියෙනවා. මේ වලේ වැටෙන්න ඕනේ නෑ, වලේ නොවැටෙන්න පුළුවන්. අන්න පඤ්ඤාව පහළ වෙනවා. ඉතින් මේ සියල්ල පහළ වුණාම මුළු මනසම ඒකාලෝක වෙනවා. එතෙක් කළු කුහරයක් වගේ තිබී මනස පූර්ණ වශයෙන් ඒකාලෝක වෙන්නේ සීබුද්ධියෙන්. ඒ මනසට මනස හොඳට පේ. ආයි මනසට මනස ගැන කිසිම රහසක් නැහැ. ඇඟුම් තරක් නැහැ, අහුමුල්ලක් නැහැ. අන්ධකාරයක් නැහැ, හේව නැලි නැහැ. කිසිම හේව නැලක් නැති පූර්ණ වශයෙන්ම නිරාවරණීය වූ මනසක් ඒ සීබුද්ධිය ඇති කරගන්න.
ගොඩක් පිං සෙල් මේකටම අදාළ කාරණයක් තියෙනවා. ඔය හෘද සාක්ෂියක් කියලා අපි කතා කරනවා. මම දන්නේ දහමි මොන අදහසකින්ද කියනවා කියලා. හෘද සාක්ෂියට අනුව මම වැඩ කළා. මම නියවැරදි. එතන නැවතුණොත් බුද්ධිය සිහි බුද්ධිය නවතීද එතන?
ඔව්, හෘද සාක්ෂියට වැඩ කරන්නට වැඩ කරන එක හොඳයි. මේ හෘද සාක්ෂියට වැඩ කරන හෘද සාක්ෂිය ඇහෙන්ටිෆයි හදවතට ඇහුම් කන් දෙන්න වෙනවා. ඒකත් හොඳයි. හදවතට ඇහුම් කන් දීම හෘද සාක්ෂියට සමන් දීම. හරියට හෘද සාක්ෂිය කියන දේ තේරුම් ගන්නත් ඕනේ. හෘද සාක්ෂියේ භාෂාව අපි දන්නේ නැතුව හෘද සාක්ෂියට එකඟයි කියලා හෘද සාක්ෂිය නොකී දෙයක් කරන්න පුළුවන්. කියපු දෙයක් නොකරින්නත් පුළුවන්. ඒ අනිවිදේ තේරුම් ගත්තේ නැත්නම්. ඉතින් එහෙම අපි කිව්වට හෘද සාක්ෂියට එකඟයි කියලා ඒ හෘද සාක්ෂියට ඇත්තටම එකඟද කියන කාරණේ ආයි සීබුද්ධිය තමයි විමසන්නේ. එහෙම නැත්නම් සීබුද්ධිය නැත්නම් අපි නැවතෙන්න පුළුවන් හෘද සාක්ෂිය හෘද සාක්ෂිය කියලා. ඒ වගේම හෘද සාක්ෂියට ඒ තීරණයට එන්න අවශ්‍ය සියලුම සාක්ෂි අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒක ආවට ගියාට එකක් දෙකක් කිව්වම හෘද සාක්ෂිය ගන්න තීරණේ පටු තීරණයක් වෙන්න හෘදයට දෙන්න ඕනේ. ඒතන තමයි සී බුද්ධිය ඕනේ වෙනවා. මේ සමස්තේ එන්නතු පක්ෂපාති තීන්දු එනවා. පටු සාක්ෂි දෙක තුනක් අපිට ඕනේ සාක්ෂිය විතරක් දුන්නොත් එන්නේ. ඒ සාමාන්‍ය හිත හැම විටම හෘදයට සපයන්නේ පක්ෂපාති සාක්ෂි ටික. හෘදයට කෙලිම සාක්ෂි ගන්න බෑ. හිත තමයි ඒ සාක්ෂි තොරතුරු හෘදයට දෙන්නේ. ඒ දෙන සාක්ෂි මත තමයි හෘද සාක්ෂිය තීරණයට දෙන්නේ. ඒතර මේ හිත පක්ෂපාති හිතක් නම්, පටු හිතක් නම්, අන්තගාමී හිතක් නම් ඒ හෘදයට සපයන තොරතුරු වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට එන්න හෘද සාක්ෂිය සාධාරණ නෑ. ඊළඟට එතන හෘද සාක්ෂිය විතරක් මදි. සමහර විට ලෝකයේ පිළිබඳ අවධානයකුත් ඕනේ. හෘද සාක්ෂියට එකඟයි කියලා ප්‍රබල නීතියක් හදන්න බෑ. ඒකෙන් ලොකු හානි වෙන්න පුළුවන්. සාමාන්‍ය රටේ නීතිය පොදු සම්මුති තියෙන්න පුළුවන්. කාලයක් පැවතුණු සම්ප්‍රදායන් තියෙනවා. හෘද සාක්ෂියට එකඟයි කියලා මේ ඒවා එකපාරට කඩලා බිඳලා නීති කඩලා සම්ප්‍රදායන් කඩලා වැඩ කරන්න බෑ. ඒ තින්දිත්තායි සිහි බුද්ධිය ඕන මේවා තුලනය කරගන්න. හෘද සාක්ෂියේ කුමක්ද, ලෝක සම්ප්‍රදාය මොකද්ද, සම්මුතිය කුමක්ද, රටේ නීතිය කුමක්ද, මේවා තුලනය කරගන්න ඕනේ. මේ හද සාක්ෂිය පමණක්ම අරගෙන වැඩ කරන්න බෑ. මේ සියල්ලටම උන්කන් දීලා මධ්‍යස්ත තීන්දුවකට එන්න ඕනේ. නැවතත් සී බුද්ධියම තමයි මෙතනදී මේ සියල්ල එක මිටකට ගන්න.
ගුඩ් අෆ්ටර්නූන් සර්. අද දේශනේ මේ අවුලුන ගොඩාක් දේවල් මේ මතු කරපු ප්‍රශ්න වලින් පැහැදිලි වුණා. ගොඩාක් පින් සර්.
ආචාර්යතුමනි, මේ අපි කතා කරන්නේ ලෝක ධර්මතාවය. ඒ කියන්නේ අටලොව දහම ගත්තාම මන් තේරුම් ගත්ත ආකාරය තමයි ඒකට ප්‍රතික්‍රියා නොකර ඒක ඉස්සෙල්ලාම අවබෝධ කරගෙන ඒක චැලෙන්ජ් කරන්නේ නැතුව ඒ ගැන කලබල නොවි අපි මොන පියවරද ගන්න ගැලත් සංගුවක් කරදර කාල අවස්ථාවක් ආවහම ඒක ඇතුනේ අපි අතීතයේ කරපු යම් දෙයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් අපි ඕවකම් වෙන්නේ. ඒ කියන්නේ අපි ගොඩ එන්න සිහි බුද්ධියෙන් මේක අනාගතයේ කර්මයකට ගෙනියන්නේ නැතුව කරගෙන යන්න අපි සිහි බුද්ධියෙන් කටයුතු කරලා ඒ පරණ කරපු කර්මය මිනිමයිස් කරගත යුතු නේද? අවම කරගත යුතු නේද? නැතුව ඒකත් එක්ක චැලෙන්ජ් කරලා අපිට මේකෙන් ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. මේක සංසාරේ තවත් දික් වෙන්නේ. අන්න ඒ විදිහට තමයි මට නම් හිතා ගන්න පුළුවන් වුණේ ආචාර්යතුමනි.
ඔව්. ලෝක ධර්මතා ක්‍රියාත්මක වෙන එක හේතුවක් තමයි කර්මය. එක හේතුවක් ප්‍රබල හේතුවක් විවිධ ලෝක ධර්මතා විවිධ වියකියු යසයස්ස සහ තවත් කාරණා මේවා මේ ජීවිතේට පෙරලි පෙරලි එන එක සහ ආපු දේවල් හැදෙන්නේ නැතුව පෙරලිලා ඉවතට යෑමට මුල් වෙන ප්‍රධානම හේතුවක් තමයි කර්මය. කර්මය කියන්නේ අතීතේ ඒ චිත්ත සම්පතියම කළ කී දේ. ඉතින් එතකොට ඒ අතීතයේ චිත්ත සම්පතියේ කිසියම් සිටිවිල්ලක් කළ දෙයක විපාකය වර්තමාන චිත්ත සම්පතියේ වර්තමාන දින්ට වෙනවා. මේක සාධාරණ සාධාරණ කියන කාරණේ වෙනම දෙයක්. හැබැයි මේක තමයි ධර්මතාව. මේ කර්මයේ විපාකයේ ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. මේක හිතට සම්බන්ධ දෙයක්. ඇඟටවත් මෙන පොහෙටවත් ගහකටවත් සම්බන්ධ දෙයක් නෙවෙයි. කර්මය කරන්නේ හිතින්. ඒතර චිත් වර්ණේ චිත්ත සම්පතියේ අතීතේ කිසියම් චිත්තයක් සිතක් මමත්වයෙන් කළ ක්‍රියාවක විපාකය වර්තමාන සිතට විඳින්න වෙනවා. අනිවාර්ය නෑ. නමුත් ඒ චිත්ත සම්පතියේ තවත් හිතකට විඳින්න වෙනවා. එතකොට කියන විපාකය කියලා. අර කළ ක්‍රියාවට කියන කර්මය. කර්මයයි විපාකය. මේක තමයි සාමාන්‍ය වෙන්නේ. ඒක ඔබතුමා කියෝ විදිහට දැන් මෙතින්දි වෙන්නේ වර්තමාන හිතේ සීබුද්ධිය නැත්නම් මේ තේරුම් ගන්නට මේ අතීත මේ චිත්ත සංතතියේ අතීත හිතක මේ සිත් පරම්පරාවේ අතීත පුරුකක් මමත්වයෙන් දුන්න ප්‍රතික්‍රියාවක වර්තමාන ඵලය තමයි මේ තමන් විඳින්නේ කියන කාරණේ වර්තමාන හිත දන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැහැ. එහෙම පේන්නේ නැහැ. මේක හරි අසාධාරණයක් කියලා තමයි හිතෙන්නේ. ඉතින් එතනදී ඒ හිත ඔබතුමා කිව්වා වගේ ඒකට චැලෙන්ජ් කරනවා. චැලෙන්ජ් එකකට වැඩිය රියැක්ට් කරනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරනවා. කැමැති වෙනවා, අකමැති වෙනවා, වයින් ගන්නවා, බදා ගන්නවා, මේ එක එක විකාර කරනවා. මේ කිරීම තුලින් වෙන්නේ මොකද්ද? අලුත් විපාකයකට කර්ම තමයි මේ ජනනය කරන්නේ. වර්තමාන හිත දෙවිති පිළිවෙතක් අනුගමනය කරනවා. අතීත කර්මයක විපාක විඳිනවා. විඳින අතර අනාගත මේ චිත්ත පරම්පරාවේ අනාගත පුරුකකට විඳින්න විපාකයක් ජනනය කරනවා. මෙහෙම තමයි සංසාරේ ඇමිණෙන්නේ, සංසාරේ යන්නේ, සංසාරේ හැදෙන්නේ, දිගහැරෙන්නේ මේ විදිහට. දැන් මෙතනදී සිහිබුද්ධිය අත්දැකන්න පුළුවන් නම්, සිහිබුද්ධිය තිබුණොත් වර්තමාන හිතට මේක අතීත හරියටම අපි දන්නේ නැහැ නේ. සිහිබුද්ධිය තිබ්බට සිහිබුද්ධියට උපේ නිවාසානුස්සති ඥානෙ නැහැ නේ. සිහිබුද්ධිය තිබුණ පමණින් කියන්න බෑ උපේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා කියලා. ඒ නිසා සිහිබුද්ධිය මෙහෙම වෙන්න පුළුවන්. මේ චිත්ත පරම්පරාවේ අතීත ඥාති එනි මුත්තේ කළ ක්‍රියාවක විපාකේ තමයි මේ මුණුපුරා විඳින්නේ. එහෙම කියමු, මේ මම වර්තමාන මුණුපුරා කවුරු හරි විඳින්නේ නිසා විනිත වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේක තේරුම් අරගෙන ඔබතුමා කිව්වා වගේ මධ්‍යස්ථව ඉන්න පුළුවන් නම් මෙතනින් නිෂ්ක්‍රිය කරලා දාන්න පුළුවන්. මේ මෙතෙක් ආගමන නිෂ්ක්‍රිය වෙනවා. එහාට යෑමක් නැහැ, මෙතනින් ඉවරයි. එහෙම නැතුව මේකට කලබල වෙලා කුලප්පු වෙලා හිත නරක් කරගෙන අඬලා දොතන බැලපිලා හිනා වෙලා උඩ පැනලා එහෙම කරන්න ගියොත් අන්න මෙතනින් අලුත් ජවය, අලුත් විභවය, අලුත් ශක්තිය ආයි නිර්මාණය කරනවා. එතකොට ආයි අනාගතයේ ඉන්න මීමුණු පුරෙකුට ඒ විපාකේ විදී. හැබැයි මීමුණු පුරා කියන්නේ වෙනම කෙනෙක් නෙවෙයි, නිචිත්ත පරම්පරාව. මේ හැම තැනක මම ඉන්නවා. මම නැත්තම් මේ ප්‍රශ්නේ නැහැ. මම ඉන්නවා. දැන් මේ චිත්ත සංතතිය උනාට හැම චිත්තකම මම ඉන්නවා. ඒ මම ඉන්න නිසා තමයි කරන්නේ විඳින්නේ දෙකම. මේක තේරුම් අරගෙන මෙතන නිහඬ වෙන්න පුළුවන් නම් නිෂ්ක්‍රීය වෙනවා. නිෂ්ක්‍රීය වුණා ඒක තමයි කර්මක්ෂය කියන්නේ. ඉතින් කර්මයක් වෙන්නේ නැහැ. කර්මක්ෂයයි කරපු කර්මක්ෂය වෙලා. ඒසේ වීම තුළ ලොකු සැහැල්ලුවක්, සැනසිල්ලක් වර්තමානයක් දකින්න පුළුවන්. ලොකු සැහැල්ලුවක් Tamanට. ඒකම Tamanගේ තව කෙනෙකුට අසාධාරණයක් වෙන්නේ නැහැ. මොකද ඒ විපාක එන්නේ තව කෙනෙක් කරහනේ Tamanට. තව කෙනෙක් තමයි වණින්නේ. ඉඳව නිකම් වෙන්නේ නැහැ නේ. ඒ තව කෙනෙක් කරහයි. අපවහම අපිට පුළුවන් නම් මෙතන තේරුම් අරගෙන නිහඬවෙන්න මේක මගේ කර්මයක් අතීත නියඳ වෙන්න එහෙම නැත්නම් සංසුන්ව කතා කරන්න, එයාට දෝෂාරෝපණය නොකර ඉන්න, එහෙම පුළුවන් නම් එයාගේ හිත පිරිදවන්නේ නැහැ. ඒ පැත්තටත් ශාන්තිය. මේ පැත්තටත් ශාන්තිය. නිරෝධෙකුත් වෙනවා, කර්මක්ෂය වීමකුත් වෙනවා. මේ සියලුම ප්‍රතිඵල සැහැල්ලුව නිදහස ලබලා දෙන්නේ මේ මොහොතේ සීබුද්ධිය තිබුණොත් තමයි.
බොහෝම පිං ආචාර්යතුමනි.
අවසරයි සර්. මේ චැට් බොක්ස් එකට යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. සිත පවසන ආකාරය. මම හැමදාම වැඩසටහනේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒක අනිවාර්යෙන් කළේ නැත්නම් මට අඩුවක් දැනෙනවා. මොකද මම හැමදාම ප්‍රශ්නයක් අහනවා. මමත් දෙයක් දන්නවා කියලා පෙන්වන්න ඕනේ. සර් හිතයි අපි අහන් හිටියේ නෑ කියලා ප්‍රශ්න නැත්නම්. සිහිබුද්ධිය දකින ආකාරය. ඇත්තටම මේක අහන්නේ දෙයක් निराකරණය කරගන්නද නැත්නම් මානය ඉස්සර වෙලාද? යසුමාන දෙකේ ප්‍රශ්න ඇහුවේ නැත්තේ මේ දේ හිතේ හටගන්නවා දැක්ක නිසා. අද සාකච්ඡාවට සම්බන්ධ නිසා කියන්නට හිතුණා.
බොහොම අපූර්ව ප්‍රශ්නයක්. කවුරුවත් කලින් එහෙම ප්‍රශ්නයක් අහලා නැහැ. ඒක අපූර්ව පූර්වේනස්තු ප්‍රශ්නයක් තමයි මේ මතු කළේ. බොහොම හොඳයි. කවුරුවත් ප්‍රශ්නයක් ඇහුවේ නැත්නම් මට හිතෙන්නේ මොකද්ද කියන එකත් හොඳට දැනගෙන තමයි ඒ ප්‍රශ්නේ ඇහුවේ. කවුරුත් ප්‍රශ්නයක් ඇහුවේ නැත්නම් මේ මම හිතයි මේ අහන් හිටියේ නැහැ මෙච්චර මහන්සිලා කියලා කිසි කෙනෙක් අහන් ඉඳලා නැහැ. ඒකයි මේ ප්‍රශ්න අහන්නේ නැත්තේ කියලා ඒ විදිහට මම හිතන බව දන්න කෙනෙක් දන්න නිසා මේ ප්‍රශ්නේ ඒ විදිහට මතු කළේ. ඉතින් කොහොම හරි මං කෙරේ අනුකම්පාවෙන් හරි ප්‍රශ්නයක් අහනවා නම් හොඳයි. ඒ කියන්නේ බොහොම ස්තුතියි. ප්‍රශ්නයක් අහන්න ලේසි නෑ. උත්තර දෙන්න ලේසි. උත්තර දෙන්න ලේසි. හැබැයි ප්‍රශ්නයක් අහන්න පහසු නෑ. ඔය කීප ප්‍රශ්න අහන්න දුන්නා නමුත් මාතෘකාවකට අදාළව අද දවසේ කරපු වැඩසටහනේ මාතෘකාවට අදාළ ප්‍රශ්නයක් අහන්න ලේසි නෑ. ඉතින් ඒ ප්‍රශ්නයක් ඇහෙන්නේම සිහිබුද්ධිය. සිහිබුද්ධියට තමයි ප්‍රශ්න එන්නේ. ප්‍රශ්නයක් ඇසීම තුළම සිහිබුද්ධියේ වර්ධනය සිහිබුද්ධියේ ක්‍රියාකාරීත්වයක් සිදු වෙනවා. ඒ නිසා තමයි කර්මයේ පිළිබඳ චූල කම්ම විභංග සූත්‍රයේ චූල කම්ම විභංග සූත්‍රයේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් විමසනකට විවිධත්වයට හේතු සමහර අයගේ ආයුෂ කොටයි සමහර අයගේ ආයුෂ දිගයි සමහර අය නිරෝගී සමහර අය රෝගී සමහර අය පොහොසත් සමහර අය දුප්පත් ඉතින් මේවට හේතු අහනකොට එක එක සිදුවීමට අතීත කර්මයක් කියවනේ චූලකම් විභංග සූත්‍රයේ එක ප්‍රශ්නයක් කරන සමහර අය උපතින්ම බුද්ධිමත් සමහර අය උපතින්ම බුද්ධිය අඩුවක් තියෙන මේකට හේතු මොනවද ඉන්දි අපේ ශාස්ත්‍රෝන් වහන්සේ දෙන පිළිතුර තමයි හේතු කුමක්ද අතීතේ ප්‍රශ්න අහපුවයි තමයි වර්තමානයේ බුද්ධිමත් වෙන්නේ වර්තමානයේ බුද්ධි අඩු නම් ඒක හේතුව අතීතේ ප්‍රශ්න අහලා නැහැ ඇසිය යුතු ප්‍රශ්න අහලා නැහැ අනිත්‍යද ප්‍රශ්න ඇති කිරීම නොවි ඒ විමසිය යුතු කෙනෙක්ගෙන් විමසිය යුතු දේ විමසලා නැතිකමේ විපාකේ තමයි වර්තමාන වශයෙන් තමන්ට යමක් තමක් තේරුම් ගන්න බැරි කම. තහන්ට ඕන ප්‍රශ්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැතිකමත් ඒ විපාකේ. ඉතින් කොහොම හරි මේ ප්‍රශ්නයක් අහන එක හොඳයි. ඒ දේශකයාගේ හිත සතුටු වෙන්න හරි දේශකයා කෙරේ අනුකම්පාවේ හරි එහෙම හරි ප්‍රශ්නයක් අහලා හොඳයි නේද කරුණාවනි තියෙන්නේ. ඒකම මේ වැදගත්ම කාරණේ තමයි සමහර විට ඒ තමන්ට ලොකු ප්‍රශ්නයක් නොවුනට අනිත් අයට ඒකෙන් ලොකු ආලෝකයක් ලැබෙන්න පුළුවන්. ඒ කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට බොහෝ දෙනෙකුට හිතෙනවා මේකත් මගේම ප්‍රශ්නේ මේ අහන්නේ මෙයා. මේක මමනේ අහන්න තිබ්බ. ඒ වගේම ඒ කාගේරි ප්‍රශ්නයකට දෙන උත්තරයකින් තව බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න විසඳෙන්නත් පුළුවන්. ඉතින් එහෙම විවිධ පැති තියෙනවා. දැන් මෙතන ඔබතුමිය අහන්නේ ඔබතුමිය හරි ඔබතුමා හරි අහන්නේ මේක මානේද කියලා. මානේද නැද්ද? ඒකපාරට තීරණය කරන්න බෑ. තාම හිටිය කියලා පෙන්නන්න මම හොඳට ආන් හිටිය අනිත් අයට වැඩිය ඒ නිසායි මටම මේ ප්‍රශ්නේ ඉන්නේ. මම මහන්නේ ඒක පෙන්නන්න ඕනේ. එහෙම හිතලා නම් ඒක මානේ. ඒ චේතනාවෙන් නම් ප්‍රශ්න අන්නේතර මානි. හැබැයි චේතනාව නැතුව ඒක දැනගන්න. එහෙම නැත්නම් කරුණාවෙන් දේශකයා ගැන කරුණාවෙන් හෝ සෙසු ශ්‍රාවකයන් පිළිබඳ කරුණාවෙන් ප්‍රශ්නයක් අහනවනම් එතන මානයක් නැහැ. ඉතින් එකම ක්‍රියාව වෙන්න පුළුවන් විවිධ චෛතසික මුල් වෙලා. ඒ පිළිබඳ දැනුමක් තියෙන මොන චේතනාව මුල් වෙලාද මේ ප්‍රශ්නේ එන්නේ. දැන් ඔබතුමාට හෝ තුමියට ඒ පිළිබඳ සාමාන්‍ය අදහසක් තියෙනවනේ මේ දේශකයා මේ හිතයි අපි ආන් හිටියේ නැහැ ඒ නිසා මේ ආන් හිටියා කියලා ඒ හැඟීම දෙන්න මේ ප්‍රශ්නේ අහනවා කියලා චේතනාව අඳුරගත්තා. ඒ වගේ තව සියුම් චේතනා තියෙන්න පුළුවන්. හැම තැනකම සියුම් චේතනා තියෙනවා අපි දන්නේ නැති අපිට පේන්නේ නැති. ඒ චේතනා හඳුනා ගන්නට ලොකු සිහිබුද්ධියක් ඕනේ. තින් බලන්න දැන් මේ වැඩසටහනට සම්බන්ධයෙන් කලින් ඔය පමණට සියුම් චේතනා තිබුණයි කියලා සමහරට පෙනුනේ නැහෙනේ. දැන් පේනවා මේ මතු පිටින් කෙරෙන ක්‍රියාවලට යටින් මොන තරම් සියුම් හොයාගන්න බැරි තරම් ඇඟිච්ච චේතනා තියෙනවා. එයම ලොකු ජයග්‍රහණයක් සිහිබුද්ධිය ලොකු ප්‍රවර්ධනය. ඒ විදිහටම යන්න කැමතිනම් ප්‍රශ්න අහන්න, කැමතිනම් ප්‍රශ්න නොඅසයින්ට ප්‍රශ්න වලට වැඩිය අධ්‍යක්ීම් බෙදා ගන්නවා නම් වැඩිය හොඳයි. ප්‍රශ්නත් හොඳයි, අධ්‍යක්ීම් බෙදා ගැනීමත් හොඳයි, අවදීන් නිශ්ශබ්දව සිටීමත් හොඳයි. එතන කල්පනාවත නෙවෙයි, හොඳ අවදීන් නිහඬව සිටීමත් හොඳයි. මේ සියල්ල සුදුසු වෙලාවේ සුදුසු ප්‍රමාණයට වෙට්ටුනේ. නිහඬව සිටිය යුතුන නිහඬව, ඇසිය යුතුන ඇසීම, විමසිය යුතුන විමසීම, බෙදාගත යුතුන බෙදා ගැනීම.
අවසරයි සර්, මේ දහම් ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් මට අත්දැකීමක් එකතු කරන්න අවසර දෙන්න පුළුවන්ද? දැන් භාවනා කරන වෙලාවේදී, අපි තුන් විධිමත් භාවනා කරන වෙලාවේදී ප්‍රශ්න ඉතාමත් හොඳින් ගොනු වෙනවා. ඉතාමත් කෙටියෙන් උචිත වචන හරියට පේලියට ප්‍රශ්න ගොනු වෙනවා. සමහර වෙලාවට ඒ ප්‍රශ්නට උත්තරෙත් සේබුද්දෙන් මතු කරාම 100% නොවුණත් උත්තරේ හම්බ වෙනවා. උත්තරේ හම්බු නැතුණත් ප්‍රශ්නේ නම් ඉතාමත් පැහැදිලි. නමුත් සාමාන්‍ය අවස්ථාවකදී මේ වගේ සාකච්ඡාවක් කරලා දේශන පවත්වලා ඉවරනට පස්සේ ප්‍රශ්න අහපුවාම මතු කරන්න උනහම ලොකු පැටලිල්ලක් එනවා. අර තියෙන නිවැරදිභාවයේ පැහැදිලි නැහැ, ප්‍රශ්නේ පැහැදිලි නැහැ. සමහර ලාට ප්‍රශ්නෙට දෙන උත්තරේ මම හිතපු උත්තරෙත් නෙමෙයි. ඒ වගේ ගැටළු සාගර තත්ත්වයක් තියෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි, ඔය දහම් ප්‍රශ්න අහනකොට දහමේ තියෙනවද කිසියම් පිළිවෙත ප්‍රශ්න අහන ආකාරයක්?
ඔව්, බොහොම හොඳයි. මේ එහෙම පිළිවෙතක් තියෙනවා. ඒ පිළිවෙතට කලින් අර කාරණයක් වනේ හිතපු උත්තරේ නෙමෙයි ලැබුණේ කියලා. ඉතින් හිතපු උත්තරේම ලැබෙනවා නම් වැඩි හොඳයි. ඒ උත්තරේ හිතාගත්ත හිතට ඒක සතුටක්. ඒ හිතට හොඳයි ඒක සතුටක්. හැබැයි ඒ උත්තරේ නොලැබුණාම ඒ හිතනම් පොඩ්ඩක් අසතුටට පත් වුණා. සිහිබුද්ධිය සතුට වෙනවා. සිහිබුද්ධිය හැම විටම හොයන්නේ අලුත් දෙයක්. පරණ ඒ පරණ දන්න කියන දෙයින්ම සිහිබුද්ධිය ඒ වැට ඇතුළෙම ඒ කුටුල ඇතුළෙම ඉඳ කැමති නෑ. ඒක සාමාන්‍ය ඥානය තමයි එතන ඉන්නේ. සිහිබුද්ධිය හැම විටම නැවුම් අලුත් මාංශාගෙන යන ස්වභාවයක් සිහිබුද්ධියට තියෙන්නේ. මේ කාරණේ වෙන් කරගන්න හිත පුත්තරේ ඒ හිත උත්තරයක් හදාගත්ත. හැබැයි ඒ හිත ඉවරයිනේ, දැන් තියෙන්නේ වෙන හිතක් මේ වෙලාවට. ඉතින් එතකොට ඒ හිත සිහිබුද්ධිය තිබුණොත් ඒ සිහිබුද්ධියෙන් යුක්ත හිත ලැබෙන උත්තරේ දිහා බලනවා. හැබැයි ඒක එකම උත්තරේ නෙවෙයි. ඒකත් තේරුම් ගන්න. කිසිම ප්‍රශ්නයකට එක උත්තරයක් නැහැ. උත්තර ගානක් තියෙන එකේ කෙරවරක් නැහැ. يعني ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා. හැබැයි මේ මොහොතේ වඩාත්ම සුදුසුම දෘෂ්ටි කෝණයෙන් බලලා දෙන උත්තරේ තමයි ලැබෙන්නේ. ඉතින් එකම ප්‍රශ්නෙට බලන්නේ එකම ගුරුවරේ විවිධ අවස්ථාවල විවිධ උත්තර දෙනවා. දැන් ත්‍රිපිටකයේ ගත්තත් පේනවා එකම ප්‍රශ්නෙට හැම තැනම එකම උත්තර නෙමෙයි ලැබෙන්නේ. අර කවුරුවත් කියලා නෑ ඊයේ දා මෙහෙම කිව්වේ අද මෙහෙම කියන්නේ. මොකද එකම කෙනා නෙමෙයි මේ ප්‍රශ්නේ අහන්නේ. එකම කෙනා නම් ඔය එකම ප්‍රශ්නේ හැමදාම අහන්නේ එහෙම තමයි ගැටළු වෙනවා. එහෙම නෙමෙයි. දැන් මේක වාර්තා කිරීම නිසා නේ අපි දන්නේ මේ එකම ප්‍රශ්නේ තමයි අහන්නේ. හැබැයි එකම ප්‍රශ්නේ නෙමෙයි අහලා තියෙන්නේ. වචන එක වුණාට ප්‍රශ්නේ වෙනස්. ඉතින් මේ ඒ වෙනස තේරෙන්නේ වෙනම මට්ටමකට. වචන එක වුණාට ප්‍රශ්නේ වෙනස්. දැන් අර ක්‍රමවේදයක් වෙන ඔබතුමා ඇගුවා. ක්‍රමවේදයක් වෙනදී කරන්ට මේ පැයක කාමාරකින් අමාරුයි. සාමාන්‍ය ක්‍රමේ තමයි මුලින් ටිකක් භාවනා කරලා, අර ඔබතුමා කිව්වා වගේ මුලින් භාවනා කරලා හිත තැන්පත් වුණාට පස්සේ දේශනයක්, ධර්ම දේශනයක් කිරීම. එතකොට ඒ කියන කාරණා හොඳට ඔළුවට යනවා. ඊළඟට මෙනෙහි කරන්න වෙලාවක් දෙන්න. ඒ එකම සාකච්ඡාව නෙමෙයි, ටිකක් වෙලා මෙනෙහි කරන පැය භාගයක් විතරවත් අරමුණ ගන්න පැය ප්‍රදේශනයක් නැත්නම් ඊට වැඩි වෙලාවක් හරි ඒ ඇහුවදී මෙනෙහි කරන්න. හොඳට මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීම තුළ අහනකොට නොතේරුණ දේ සහ අහනකොට නොඇසුණු දේවල් තේරෙන්නයි ඇහෙන්නයි පටන් ගන්නවා. ඉතිරි වෙන ටිකකුත් තියෙනවා. ආවර්ජනේ මෙනෙහි කිරීම හරියට පෙරණයක් වගේ. ඒකෙන් හැලෙනේම ටිකක් තියෙනවා. හැලෙනවා කියන පොත් වෙලා අවශෝෂණය වෙන කොටසක් තියෙනවා. හැබැයි තාම අවබෝධ කරගන්න බැරි කොටසක් එනේදී ඉතිරි වෙනවා. අන්න ඒක නෑ යහන්ට ඕනේ. එතකොට ඒ මෙනෙහි කිරීමෙන් පස්සේ තමයි යහන්ට එතකොට තමයි සාකච්ඡාවකට ඒ මාතෘකාවට අදාළව හොඳටම දිරවගන්ටම ඕන දේ කුමක්ද කියන ප්‍රශ්නේ ඇහෙන්නේ. ওই ක්‍රමවේදයේ තමයි සාකච්ඡාවේ තියෙන්නේ.
ගොඩක් තින්සර්
හොඳයි
ආචාර්යතුමනි, අද දේශනේ සඳහන් කරා සිතූ දේ එසේම වන විට වෙන වෙනවා හිතාගෙන ඉපු පුද්ගලයෙකුට හදිස්සියෙන් මොකක් හරි නොවුනොත් ඒ පුද්ගලයා උන්මත්තකයෙකු විය හැකියි කියලා. ඒ කියන්නේ ඒ බුද්ධදයා සිතූ දේ සිතුවීම වෙනවා කියන්නේ හැම වෙලෙම මේක සිහිබුද්ධියෙන් වැඩ කළ නැහැ ප්‍රඥාවකින් නේද? ඒ කියන්නේ මේක නිකම් ප්‍රොසෙස් එකක් වගේ දිගටම අර එක්ස්පීරියන්ස් වලින් කරගෙන යන දෙයක්. එයා කවදාවත් මේ දෙයක් බැක් ෆයර් වෙනවා මේකට ගන්න උත්තරය ඒව කිසි දෙයක් එයා අධ්‍යයනය කරලා නැහැ. ඒකින් යමකට හානියක් වෙයිද නැද්ද කියලා. එතකොට එතන ඒ පුද්ගලයාගේ දුර්වලතාවය නිසා නේද ඒ තත්ත්වයටපත් වෙන්නේ. එයා හැම වෙලෙම බලන්නේ මේ ආවිදිය ඔටෝමැටිකලි හරියන්න ඕන කියලා. එතකොට එයා එතන කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. එයාගේ සිහිබුද්ධියෙන් ප්‍රඥාව. එයා හැම වෙලෙම බලන්නේ අතනින් හැරු ගියා වගේ මෙතනින්ත් හරියන්නේ. ඒ එහෙම නේද එතන. එතන දුර්වලතාවයක් නිසා නේද ඒ සත්‍ය ප්‍රදර්ශනීය විඤ්ඤාචාරයතුම.
අනිවාර්යයෙන්ම ඒකාන්ත අපේක්ෂාවක් තියෙනනේ මේ මේ මෙතෙක්ුණේ මෙහෙමයි ඒ විදිහටම දිගටම වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම කිසියම් කාලයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කාලය තුලත් ඒ විදිහටම වෙන්නේ මේ ඉතන නිසා නෙවෙයි. එහෙම වෙන්න ඕන හේතු ටික එකතු වෙලා තියෙන නිසා. ඉතන නිසා නෙවෙයි. හැබැයි හේතු එකතු වෙලා ඉද්දී වෙනකොට අපි හිතනවා මම හිතපු හිඳයි මෙහෙම වුනේ. මම කැමති නිසායි වෙන්නේ. නෑ කැමති නිසා නෙවෙයි වෙන්නේ. එහෙම වෙන්න ඕන හේතු සාධක ටික තාම එකතු වෙලා තියෙන නිසා. හැබැයි කොපමණ කාලයක් මේ හේතු සාධක එකට එකතු වෙලා තියෙද කියන්නේ අපි දන්නේ නැහැ. එක හේතුවක් හරි කොයි වෙලාවෙරි අයින් වුණොත් වෙන්නේ අනපේක්ෂිත දෙයක්. ඉතින් අපි දිගටම බලාපොරොත්තු වෙනවා නම් අර මෙතෙක් වුණු විදිහට වෙන්න ඕනේ කියලා ඒ වෙලාවෙ ගන්න බෑ, දරා ගන්න බෑ. ලොකු ෂොක් එකක් එතන වෙන්නේ. ඉතින් ඒ ෂොක් එක නිසා කෙනෙක් උමතු වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඇත්ත තමයි ඔබතුමා කියුවේ මේ මෙතෙක් කොහොම වුණා ඊළඟ මොහොතේ අලුත් දෙයක් වෙන්න පුළුවන් කියන ඒ විවෘතභාවයේ ඉන්න පුළුවන් නම් මෙතෙක් වෙලා ඉර පයවි නැගෙනහිරින් තමයි. හැබැයි හෙට කොහෙන් පායද අපි කවුරුවත් දන්නේ නැහැ. දෙවෙනිින් පායන්ටත් පුළුවන්, නොපායන්ටත් පුළුවන්, වෙන තැනකින් පායන්ට පුළුවන්. වෙන කොහෙන් හරි ඉර පෑවුවත් අපි එහෙම හිතාගෙන අපි විවෘතව හිටියානම් ඒකින් ලොකු කම්පනයක් ඇති වෙන්නේ නැහැ. භෞතික ප්‍රශ්නෙන්ට පුළුවන්. හිතට ලොකු කම්පනයක් එන්නේ නැහැ. හොඳයි, එහෙමනම් හිතවතුනි අපි අදත් කාරණා කීපයක් ගැන අවධානය යොමු කළා. වැදගත් කාරණේ තේරුම් ගන්නට මේ ලෝකය අපට බෙදෙන ඇන්ද ඒක හරිත වැරදිද තීරණය කරන්න අපිට අමාරුයි කියන කාරණේ. ඒක විශ්වය පිළිබඳ ලොකු ඒක වෙනම විෂයක්. හැබැයි ඒ අනුව මේ අපි නටනවද නැද්ද, අපේ සංසාරෙ දික් කරගන්නවද නැද්ද, ඒක නම් අපේ අතේ තියෙන්නේ. ඒ සඳහා තමයි සීබුද්ධිය ඕනේ. මෙතන වැදගත්ම සාධකය සංසාරේ අපි දික් කරගන්නවද නැද්ද, අපාය හදා ගන්නවද නැද්ද කියන. ඉතින් ඒ අපාය හදන්නේ හිතමයි, අපායෙන් ගොඩ ගන්නෙත් අපි හිතමයි. සීබුද්ධිය තිබුණොත් ඒ ගැන වඩා සැලකිලිමත් වෙමින් හිතවතුනි අපි සමුගනිමවද සදාන් සැඳෑවෙන්. මේ වැඩසටහන සඳහා විවිධ අංශවලින් විවිධ වූ අනුග්‍රහයන් සහයෝගයන් ක්‍රියාකාරීව සැපයන සැපයූ සිරුම ස්වේච්ඡා ආධ්‍යාත්මික මිත්‍රයන්ට කෘතවේදීත්වයේ පුණ්‍යානුමෝදනාව පල කරමින් සමතම සෙතක් වේවා, ශාන්තියක් වේවා, සැනසීමක් වේවා.